මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවස්මක ශීලය සමාදන් වෙන නමස්කාරය කියන මට නඟා කියන්න කවුරුහත් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි හරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසරණේන සද්ධින් ආජීවාට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවනකාලෝ අයං භගන්තා ධම්මසවනකාලෝ අයං භගන්තා ධම්මසවනකාලෝ අයං භගන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නතේන තේරෝ හෝති යේනස්ස පලිතං සිරෝ පරිපක්ඛෝ වයෝ තස්ස මොඝදින්නෝති උච්චති යම් හි සංචං ච ධම්මං ච අහිංසා සංයමෝ ධමෝ සවේවන්ත මඩෝ ධීරෝ තේරෝ ඉති පවුච්චති ති. සදහවත් පින්නතුනි, වැඩිහිටි බව බාහිර පෙනුමෙන්ම මනින්නයි ලෝකයා පුරුදු වෙලා සිටින්නේ. පැසුණු හිසම බුහුමන් ලැබීමේ සුදුසුකම නොවන බව බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා. වයසින් පමණක් මෝරා ගිහිල්ලා ගුණකම්පත්තියෙන් නොවැඩිනු තැනැත්තා නිකරුණිය දිරාපත් වූ කෙනෙක් හැටියටයි බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ. බාහිර පෙනුම කෙසේ වෙතත් ගුණ සම්පත්තියම කෙනෙකුට ගරු බුහුමන් ලැබීමේ සුදුසුකම් විය යුතු බව ප්‍රකාශ කරන ගාථා දෙකකුයි අද අපි මාතෘකා හැටියට තබා ගත්තේ. මේ ගාථා දෙක බුදුරජාන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේදී දේශනා කර වදාළේ ලකුණ්ඨක භද්දිය කියන ඒ තෙරුන් වහන්සේ අරමුණු කරගෙනයි. එක දවසක්ද බුදුරජාන් වහන්සේට උපස්ථාන කරන්න ලකුණ්ඨක භද්දිය ස්වාමීන් වහන්සේ පැමිණිලා උපස්ථාන කරලා ආපසු යන අතරේ ආරණ්‍යක භික්ෂුන් වහන්සේලා 39ක් බුදුරජාන් වහන්සේ දකින්න පැමිණියා. ඇවිල්ලා වැඳලා එකක් පස්සේ ඉඳගත්තාම බුදුරජාන් වහන්සේ අහනවා ඒ භික්ෂුන් වහන්සේලාගෙන් අර මෙතන ඉඳලා ගිය තෙරුන් වහන්සේ දුටුවද කියලා. ඉතින් මේ හාමුදුරුවෝ කියනවා අපි දැක්කේ නෑ කියලා. ඇයි එනකොට කවුරුවත් හම්බුනේ නැද්ද ඉදිරියට? සාමණේර කෙනෙක් නම් දැක්කයි කිව්වා. මහණෙනි ඒ සාමණේර කෙනෙක් නෙවෙයි තෙර කෙනෙක්. ඉස්සෙල්ලා කිව්වා එතකොට අපොයි බොහොම පොඩි ශරීරයක් ඇති කෙනෙක් නේ. මහණෙනි මම ඒ විදිහට කිස පැසිනු පමණින්වත් තේරාසනෙ හිටි පමණින්වත් කෙනෙකුට තෙර කියලා කියන්නේ නැත. යම් කෙනෙකු තුල යම් කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සිදෙනවා නම් මිනිසෙයින්ට අහිංසාවේ අහිංසා ධර්මය තුල පිහිටා සිටිනවා නම් මිනිසෙයින් පිළිබඳව අන්න ඒ තැනැත්තටයි මම තෙර කියලා කියන්නේ. එහෙම ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේ කලින් කියාපු ගාථා දෙක වදාලා නතේන තේරෝ හෝති යේනස්ස පලිතං සිරෝ. ඉස පැසුන පමණකින් කෙනෙක් තෙර කෙනෙක් වන්නේ නැත. පරිපක්කෝ වයෝ තස්ස ඒතනත්තාගේ වයස මෝරලා ගිහිල්ලා මේරිලා ගිහිල්ලා. නමුත් මෝගජින් නෝති පුච්චති වයසින් මේරුවා පමණයි ඔහු නිකරුණේ දිරාපත් වුණු නිකරුණේ වයස්ගත වුණු කෙනෙක් හැටියටයි හඳුන්වන්න ලබන. යම් හි සත්‍යංච ධම්මෝච අහිංසා සංයමෝ දමෝ. නමුත් යම් කෙනෙක් තුළ සත්‍යත් චතුරාර්ය සත්‍යත් ධර්මයක් අවිහිංසාවක් සංයමයක් දමනයක් කියන මේ ගුණ ධර්ම තිබෙනවා නම් සවේ වන්ත මලෝ ධීරෝ කෙලෙස් මල වමාලාහල ඒ විචුන් වහන්සේම හේතනත්තාම තේරෝ ඉති පෞච්චති තෙර කෙනෙක් වියයි කියනු ලැබේ. ඔන්න විදිහට බුදුරජාන් වහන්සේ තෙර කෙනෙක් හැඳින්වුවේ අවස්ථාවේ. ඉතින් මේ ලකුණ්ඨක භද්දිය කියන හාමුදුරුව ගැන කියනවා නම් මේ ලකුණ්ඨක කියන වචනේ තේරුම මිටි කියන එකයි. ඉතාමත්ම මිටි. දැන් ඔය අපි අඟුටු මිටි කියලා කියන්නේ. ඒකෝ මේ භද්දිය හාමුදුරුව ඒ නමින් හැඳින්වුනේ ශරීරය ඉතාමත්ම මිටි. ඒ වගේම විરૂප ස්වરૂප විરૂප විද්‍යයි. ඒ මිටි ස්වરૂපය නිසා විરૂප බව නිසාම මේ තෙරුන් වහන්සේට බොහෝ විට අපහාස විහිළු තහළුවලට විහිළු තහළුවට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒක නිසාමයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ මිටි සිරුර තුල තිබෙන මහා ගුණ ශරීරය නිරන්තරයෙන්ම මතු කරලා දුන්නේ. කොයිතරම්ද කීතොත් ධම්මපදයේම ගාථා කීපයක්ම ලකුණ්ඨක භද්දිය තෙරුන් වහන්සේ නිමිති කරගෙනයි. එපමණක් නෙවෙයි වෙන තැන්වලත් තියෙන මහා ගැඹුරු නිවන පිළිබඳ ගැඹුරු ගාථා කීපයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන උදාන ගාථා ප්‍රීති වාක්‍ය වශයෙන් ලකුණ්ඨක තෙරුන් වහන්සේ අරමුණු කරගෙන. ඒ විදිහේ ධම්මපදයේම සඳහන් වෙන තව ගාථාවක් වටිනා ගාථාවකට හේතුණු කාරණේ හැටියට දැක්වෙන්නේ මෙහෙමයි. මේ ලකුණ්ඨක භද්දිය තෙරුන් වහන්සේ දුටු අවස්ථාවවල අර සාමණේර වරුන් මේ හාමුදුරන්ගේ නාහයෙන් කන් දෙකෙන් ඇදලා බාප්පේ පැවිද්ද ගැන කලකිරිලාද කියලා ওই විදිහට විහිළු දහළු කරනවා. නමුත් එහෙකින්වත් ලකුණ්ඨක භද්දිය හාමුදුරුව ක්‍රෝධයක් සිද්ධියුස කරගැනීම කැටි කරගත්තේ නැහැ. සංඝයා වහන්සේලා අතර ඒ ධර්ම සභාවේදී කතාවක් ඇති වුණා. පේනව නේද මේ ලකුණ්ඨක භද්දිය තෙරුන් වහන්සේ මේ තරම් මේ විහිළු කරද්දිත් උපේක්ෂාවෙන් ඉන්නවා, ඉවසා ඉන්නවා කියලා. මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ තෙන්ට වැඩම කරලා මොහොනේ කොහොමද මහණෙනි මේ කතා කරන්නේ කියලා අහුවාම මේ විස්තරය කිව්වාම ඒකට ලකුණ්ඨක භාග්‍ය තෙරුන් වහන්සේට ප්‍රශංසා මුඛයෙන් තමයි අර කවුරුත් බොහෝ දින අහලා තියෙන වටිනා ගාථා ධම්මපදේ ප්‍රකාශ කරලා තියෙන උපේක්ෂා ගුණය ගැන. සේලෝ යථා ඒක ධනෝ වාතීන න සමීරති ඒවං නින්දා පසංසාසු න සමින්ජಂತಿ පණ්ඩිතා. මහණෙනි මෙන්න මේ විදිහටයි පණ්ඩිතයෝ කොහොමද මහා ඝන තනිකර ගල් පර්වතයක් කුණාටුවකට හෙල්ලෙන්නේ නැතුව වගේ නින්දා ප්‍රශංසා දෙක තුල පණ්ඩිතයින් කැළඹෙන්නේ නැහැ, හෙල්ලෙන්නේ නැහැ කියන කයි ගාථාවේ අදහස. ඒ විදිහට ප්‍රතිගුත් අවස්ථාවල සඳහන් වෙනවා. ඉතින් ඒ වගේම ධර්ම කතා අටුවාදීහි තෙරුන් වහන්සේ මේ විදිහේ අඟුටු මිටි ශරීරයක් ලැබීමට හේතුව නොයෙකුත් හේතුන් දක්වනවා. එකක් ඔය බොහොම සුප්‍රකට කාරණයක් නිසා එක කියන්න වෙනවා. මේකක් තමයි කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ඒ ධාතු චෛත්‍ය හැදෙන අවස්ථාවේ ඒක බාර ප්‍රධාන වඩුවක් හැටියට කර්මාන්තකාරය හැටියට හිටියේ මේ තෙරුන් වහන්සේ. ඒ අනිත් පිරිස විශාල කරලා ඒ චෛත්‍ය හදන්න සූදානම් වෙනකොට මේ ලකුණ්ඨක බද්ධිය ආමඳුරෝ ඒ අතීත ජාතියේ ඒක ප්‍රතිසංස්කරණය කරන්න පහසුයි කියලා ඒක කුඩා හැටියට සැලසුම් කරයි කියන එක ඒක අකුසලයක්. ඒ අකුසලයෙන් මේ ශරීරය මිටුනේ කියලා මම දක්වනවා. කොයි හරි නමුත් උන්වහන්සේ ඒ උපේක්ෂාවෙන් ඒ හැම එකක්ම දරාගෙන සිටියා. ඒකයි තවත් ඒ වගේම අවස්ථාවක බුදුරජාන් වහන්සේ ලකුණ්ඨක බද්ධිය තෙරුන් වහන්සේගේ දර්ශනය තුලින්ම ඒකම නිමිති කරගෙන වටිනා ගාථා වදාළ අවස්ථාවක් තිබෙනවා. ඒ අවස්ථාවක බුදුරජාන් වහන්සේ සංඝයා වහන්සේලාට දේශනා කර කර ඉන්න අතරේ නැත්නම් සංඝයා වහන්සේලා ඒ බුදුරජාන් වහන්සේ ළඟ වැඩ ඉන්න අවස්ථාවේ ඈත එනවා ලකුණ්ඨක බද්ධිය ස්වාමීන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද සංඝයා වහන්සේලාගේ මහණෙනි පේනව නේද අර ඈතේන භික්ෂු අර ඈතේන ඊටාමත්ම විરૂප මිටි අඟුටු මිටි අනිත්‍යයේ උපහාසයට ලක්ුණු ඒ භික්ෂුව පේනවද? එසේ ස්වාමීන් කිව්වා. මහණෙනි ඒ භික්ෂුව මහා ඍද්ධිමත් මහා අනුභව සම්පන්න කෙනෙක්. ඒ ලකුණ්ඨක බද්ධිය නමට සමවදින්න බැරි සමාපත්තියක් සොයා ගැනීම පහසු නැහැ. යම් ආර්ථයක් සඳහා කුල පුත්‍රයින් ඉගෙන ඉක්ම පැවිදි වෙනවා නම් ඒ උතුම් නිර්වාණාර්ථය සාක්ෂාත් කරගෙනයි මේ විචිය සිටින්නේ කියලා ඊළඟට ගාථා දෙකක් වදාලා ඒ ගාථා වල අර්ථය පමණක් අපි මේ අවස්ථාවේ කියනවා. ඒ ගාථා දෙකේ අර්ථය මෙහිමයි. ඔය හංසයින්, කොස්වාලිහිනින්, මොනරුන්, ඒ වගේම ඇතුම්, මුවන් ආදී ඒ වනසත්තු හැම දෙනෙක්ම සිංහයාට බයයි. සිංහයාගේ ශරීර ශක්තියට ඒ කිසිම සතෙකුගේ ශරීර ශක්තිය සම කරන්න බෑ. ඒ අන්දමින්ම මිනිසෙයින් අතර යම් කෙනෙක් ලාභාලුවත් ප්‍රඥාවන්ත නම් ඒතනත්තටයි මහා කියන උපපදය දන්න වෙන්නේ. මහා කියලා කියන්න වෙන්නේ ඒබඳු ඒ ලාභාල නමුත් ප්‍රඥාවන්තයටයි. ලොකු ශරීරයක් ඇති බාලයට මෝඩයට නෙවෙයි. අන්න බුදුරජාණන් වහන්සේ මතු කළ දෙන වටිනාකම. ඉතින් එක පැත්තකින් එහෙම ලකුණ්ඨක බද්ධිය තෙරුන් වහන්සේට උපහාසය, අපහාසය, නින්දාව, විහිළුතාලු අරව ලැබුණා. මහා පුදුම කර්ම වේගයක් නිසා ඒකත් නොයෙකුත් කර්ම හේතුන් දක්වනවා අතීත කතාන්තරවල. ඒකත් අන්තර අපි කියන්නේ යන්නේ නැහැ. උන්වහන්සේට මිහිරි කටහඬක් තිබුණා. කොයිතරම්ද කියතොත් ඒ කර්ණු පිළිබඳව අග්‍රපදයේ ඊතදග්ග කියලා ඊතදග්ග වග්ගය කියලා කොටසක් තියෙනවා ධර්ම සාහිත්‍යයේ. බුදුරජාන් වහන්සේ අරහියට උපාධි ප්‍රදානෝත්සවය වගේ ඒ සංඝයා වහන්සේලා හඳුන්වලා දුන්නා මේ අංශයෙන් ප්‍රධානයි කියලා මගේ ශ්‍රාවකින් අතර. එහෙම අවස්ථාවක ලකුණ්ඨක බද්ධිය තෙරුන් වහන්සේ හඳුන්වලා දීති මෙන්නේ මංජුස්සරාණ මිහිරි හඬ ඇති මිහිරි හඬින් ධර්මය දේශනා කරන සංඝයා වහන්සේලා අතර අග්‍රයි කියලා. නමුත් ඒ ලකුණ්ඨක බද්ධිය තෙරුන් වහන්සේ කොයිතරම් පුදුම උපේක්ෂාවක් තිබුණද කියතොත් අර ඒ ප්‍රශංසා කරන අය ගැන අමුතු ඇල්මක්වත්, නිନ୍ଦා කරන අය ගැන අමුතු දේශයක්වත් ඇති කරගන්න තුව පුදුම උපේක්ෂාවක් ඇති කරගන්න ඇති කරගෙනයි වාසය කරේ. ඒකට හේතුව අපිට හිතා ගන්න පුළුවන් උන්වහන්සේ අර තේර ගාථා කියන ග්‍රන්ථයේ බොහෝ විට සඳහන් වෙන්නේ තෙර තෙරණියන්ගේ චරිතත් එක්කම ඇතැම් විට ආත්ම කතාව තමගේ ජීවිත කතාව ප්‍රකාශ කරන විදියටයි ගාථාවල සඳහන් වෙන්නේ. දැන් ලකුණ්ඨක බද්ධිය තෙරුන් වහන්සේ පිළිබඳව මෙහෙම සඳහන් වෙනවා වටිනා ගාථා පිටක් තේර ගාථා නම් කෘතියේ. උන්වහන්සේ බොහෝ විට ඔය අම්බාටක කියන වනේ භාවනාවේ යෝගීව සිටි බව පෙන්වනවා ඒ ගාථාවලින්. උන්වහන්සේ ප්‍රකාශ කරනවා මම මේ තමන් හඳුන්වනවා මේ භග්ගිය ධ්‍යාන කරමින් සිටිනවා අම්බාටක වණී දහක් මුල. එහෙම ප්‍රකාශ කරලා උන්වහන්සේ කියනවා ලෝකයේ ඇතැම් අය ඔය මිහිඟු බෙර, ගැට බෙර, පනා බෙර, වීණා ආදීන් විනෝද වෙනවා. සංගීත වලින් විනෝද වෙනවා. මම මට ඒ සංගීත ඕනේ නැහැ. මම දහක් මුල බුදුරජාන් වහන්සේගේ මේ ශාසනයේ අර ධ්‍යාන සුවයෙන් ඒ සතුට ලබනවා කියලා එහෙම ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ ඇතැම් අය මට මෙන්න මෙහෙම මම මගේ ශරීරයේ රූපය අනුව මනිනවා. ඒ වගේම මගේ ස්වරය අනුව මාපස්යෙන් ඇදිලා එනවා. ඒ කවුරුත් අර චන්දරාගයට යට වෙලා ඒ අය මා හරියට හඳුනගත්තේ නැහැ. ওই විදිහටත් උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් මෙන්න මේ කියන මිනුම් දැඬ පිළිමද කාරණය බුදුරජාන් වහන්සේ මේ සූත්‍ර දේශනා අතරේ අර හතරේව කියවන තැනක උන්වහන්සේ සංඝයා වහන්සේලාම තලා එතන ලකුණ්ඨක බද්ධිය තෙරුන් වහන්සේ යනුමුණු කරගෙන නෙමෙයි මුළු ලෝකයාටම ප්‍රකාශ කරන සත්‍ය කාරණයක් හැටියට, සිද්ධාන්තයක් හැටියට ප්‍රකාශ කරනවා. මහණෙනි ලෝකයේ පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නා. කවුද හතර දෙනා? රූපප්පමානෝ රූපප්පසන්නෝ, ඝෝසප්පමානෝ ඝෝසප්පසන්නෝ, ලූකප්පමානෝ ලූකප්පසන්නෝ, ධම්මප්පමානෝ ධම්මප්පසන්නෝ. ඔන්න හතර දෙනා. පළමිනියක් එනා රූපප්පමානෝ රූපප්පසන්නෝ. රූපේම ප්‍රමාණ කරගෙන මින්දඬු කරගෙන රූපෙහි පැහැදෙන අය. රූපේ පමණකින්ම පැහැදෙන අය ඉන්න ලෝකේ. ඝෝසප්පමානෝ ඝෝසප්පසන්නෝ. කීර්ති ഘോഷාව වර්ණනාව කීර්තිරාවය අහලා ඒකෙන් පමණක් ඒක මිනුම් දණ්ඩ කරගෙන කීර්තිරාවය නිසාම කෙනෙක් පිළිබඳව ප්‍රසාදය ඇති කරගන්න. ලූකප්පමානෝ ලූකප්පසන්නෝ. රූක්ෂ ප්‍රතිපදාව දැඩි ව්‍රත ආදී රකින්න අය දැකලා ඒ රූක්ෂ ප්‍රතිපදාව කටුක ප්‍රතිපදාව දැකලා ඒ කටුක ප්‍රතිපදාව නිසාම කෙනෙක් කෙරෙහි පැහැදෙනවා. මෙයා මේ තරම් අමාරු දේවල් කරනවා නේද? හතරවෙනි කොටාසය ධම්මප්පමානෝ ධම්මප්පසන්නෝ. ධර්මයේම මිනුම් දණ්ඩ කරගෙන ධර්මයේම ප්‍රසාදය ඇති කරගන්න. ඊළඟට දැන් මේක පිළිබඳව බුදුරජාණන් වහන්සේ එතෙන්දීම ගාථා පිළිකුත් දක්වනවා. ගාථා කීපෙකුත් මේක විවරණය කිරීම වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. යම් කෙනෙක් රූපයෙන් මනිනවා නම් කීතිරාවය පමණකින් කෙනෙක් පස්සේ යනවා නම් ඒ අය චන්ද්‍රාගයට යට වෙච්ච අය. ඒ අය ඒ පුද්ගලයෙක් හරියට අඳුනගත්තේ නැහැ. ඊළඟට ඇතම් කෙනෙක් ඒ පුද්ගලයාගේ ඇතුළත තේරුම් ගත්තේ නැහැ. පිටත ප්‍රතිපත්ති ගරුක ජීවිතය දිහා බලලා ඒක ගැන හිතුවෙත් නැහැ. එබඳු අය එහෙන් පිටින්ම ආවරණය වෙලා මෝහයෙන් ආවරණය වෙලා ඒ අය අර කීර්තිරාවයට ඇදිලා යනවා. තවත් කෙනෙක් ඉන්නවා කෙනෙකුගේ ඇතුළත ගුණ ධර්ම පේන්නේ නැහැ ඒ තැනැත්තට. බාහිරව ප්‍රතිපත්ති ආදී නිසා ලැබෙන ලාභ සත්කාරිය ආදී දකිනවා. දැකලා ඒ තැනැත්තත් ඒත් සීමා සහිත අවබෝධයක් තියෙන නිසා අර කීර්තිරාවයට යට වෙලා ඒකට ඇදිලා යනවා. නමුත් යම් කෙනෙක් තව කෙනෙකුගේ ඇතුළත ගුණ සම්පත්තියක් දකිනවා, තේරුම් ගන්නවා, බාහිරව ප්‍රතිපත්ති ගරුකයේ බාහිරව දකින්න ලැබෙන ටිකක් හරියට තේරුම් ගන්නවා, අන්න ඒ බඳු අය විවෘත මනසකින්ම අර කීර්තිරාවලට යට වෙන්නේ නැහැ. සත්‍ය තත්ත්වය වටහාගෙනමයි ශ්‍රද්ධාව ඇති කරගන්නේ. ඔන්නෝම ධර්මතාව වශයෙන් ලෝකෙ පුහුණු කරනවා. ඉතින් මේකට අටුවාවේ තියෙන එක කොයි ඒක අපිට බුද්ධ මතය කියලා කියන්නත් බෑ. නමුත් යම්කිසි අනුපාතයක් දක්වන අටුවා ඒ අනුව කල්පනා කරන්න සුදුසු නිසා අපි මෙතන දක්වන කවුරුත් ඒ සංගණනයක් කරලා මුළු ලෝකීය සත්වයා පිළිබඳව ඒ විදිහේ තීරණයක් කළා නෙවෙයි. නමුත් දල වශයෙන් යම් අනුපාතයක් අටුවාවේ මෙහෙම සඳහන් කරනවා. අර පළමුවෙනි කියාපු ගණය රූපප්පමානෝ රූපප්පසන්නෝ. ඒ ගැන මෙහෙමයි අටුවාව කියන්නේ. මුළු ලෝක සත්වයාගෙන් තුනෙන් දෙකොටසක්ම රූපප්පමානයි. රූපයට ඇදිලා යන අය. රූපෙම මිනුම් දණ්ඩ කරගන්න අය. එක කොටසක් පමණයි රූපේ මිනුම් දණ්ඩ කර නොගෙන වෙනත් හේතුන් නිසා කෙනෙකු පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගන්නේ. ඊළඟට ඝෝසප්පමානෝ ගැන අටුවාවේ කියන්නේ ලෝකෙන් පහෙන් හතර කොටසක්ම කීර්තිරාවයට ඇදිලා යන කොටසක්. එක කොටසක් පමණයි කීර්තිරාවයට ගහගෙන යන්නේ නැත්තේ. නුවණින් කල්පනා කරන්න, නැමතිලා නුවණින් කල්පනා කරන්න. ඊළඟට ලූකප්පමානෝ කියන එක ගැන කියනවා. ලෝකයේ සත්වයන්ගෙන් 10න් 9 කොටසක්ම රූක්ෂ කටුක ප්‍රතිපදාව දැකලා ඒකේ පැහැදිලා ඒකට ඇදිලා යනවා. 10න් 1 කොටසක් පමණයි, 10න් 1ක් පමණයි. ඒ පමණකින් රැවටෙන්නේ නැතුව, ඒ පමණකින් තීරණ වලට යන්නේ නැතුව ගැඹුරින් කල්පනා කරලා ප්‍රසාදය පැහැදිලිව ඇති කරගන්න. ඔන්න ධම්මප්පමානෝ ගැන කියන්නේ අටුවා මෙහෙමයි. ලෝකයේ සිටින සත්වයන්ගෙන් ලක්ෂයක් දෙනාගෙන් 99,999ක්ම අධර්මය ප්‍රමාණය කරගෙන අධර්මය තුලයි ප්‍රසාදය ඇති කරගන්නේ. ලක්ෂයකින් එක්කෙනෙක් පමණයි ධර්මය ප්‍රමාණ කරගෙන ධර්මය පිළිබඳව පැහැදිලි නිමාකාරයෙන් පැහැදිලිමක් ඇති කරගන්නේ. ඒ ටික අනුපාත වශයෙන් දැක්වේ දල වශයෙන් අන්න අර ලෝකයේ ප්‍රවණතාව ලෝක ස්වභාවය හිමි කරන්න වෙන්නේ නැති. ඉතින් ඔන්න ඔය විදිහට අපිට හිතා ගන්න තියෙනවා. එතන වැදගත්ම දේ බුදුරජාණන් වහන්සේ බොහෝ විට අගට දක්වන්නේ ධම්මප්පමානෝ ධම්මප්පසන්නෝ. අපි එතකොට අර මුල් තැනට නෙවෙයි යට වෙන්න ඕනේ. මුල් කියාපු තැනට නෙවෙයි. රූපය ප්‍රමාණ කරගන්න නෙවෙයි. ඒ වගේම කීර්ති රාවයට රැවටෙන ඒකට ඇදිලා යන්න සුදුසුත් නෑ. කටුක ප්‍රතිපදාව බාහිරව දැකපමණින් ඒකටත් ප්‍රසාදය ඇති කරගන්න සුදුසු නෑ. ධර්මානුකූලව ධර්ම විනිශ්චය පිළිටලා ධර්මයෙන්ම ප්‍රමාණ කරගත යුතු බවයි කියවෙන්නේ. බුදුරජාණන් වහන්සේ පවා අපට ඒකට ආදර්ශය දීලා තියෙන බොහෝ අවස්ථාවල් මෙතන තුන අහලා ඇති. බුදුරජාණන් වහන්සේ පිළිබඳව සඳහන් වෙන තැන්වල බොහෝ විට 23 මහා පුරුෂ ලක්ෂණ ගැන කියනවා. කිසිම කෙනෙකුට නැත්නම් මහා පුදුම විදියේ රූප සම්පන්නියක් බුදුරජාණන් වහන්සේට හිමි වෙලා තිබුණ බව ඒ ධර්මයේ නුත් අවස්ථාවල සඳහන් වෙනවා. ඉතින් කොයිතරම්ද කියතොත් අර වක්කලි කියන තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බුද්ධ ශරීරය තුල ඒ තුල පැහැදුණු කොයිතරම්ද කියතොත් නොදක ඉන්න බැරි වුණා. ඒ තරමට මහ පුදුම අල්මක් ඇති කරගත ශ්‍රද්ධාව දෙඩි අල්මක් බවට පත් වුණා. නමුත් මේ අල්ම කැඩු හැටි බුදුරජාණන් වහන්සේ මහ පුදුමයි. එතන එක් අවස්ථාවක මෙහෙම සඳහන් වෙන ධර්මයේ ඔන්න වක්කලි තෙරුන් වහන්සේ බොහොම දැඩිව ගිලන් වුණා. අසනීප වුණා. අසනීප වෙලා භික්ෂුන් වහන්සේ නමක් ඇරියා බුදුරජාණන් වහන්සේට වැඳලා ආරාධනා කරන්න මේ වක්කලි තෙරුන් බොහොම දුර්වලව ඉන්නවා වි ආනුකම්පාවෙන් වඩින්න කියලා ආරාධනා කරා. බුදුරජාණන් වහන්සේත් වක්කලි තෙරුන් දකින්ට පැමිණියා. ඇවිල්ලා ඇහුවා මොකද එනකොටම වක්කලි තෙරුන් ඇඳේම කෙලින් වෙන්න නැගිටින්න තමයි ඒ ශ්‍රද්ධාව නිසා. නෑ නෑ එහෙම ඉන්න මට ආසන තියනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ ලෙඩා එහෙම තැන්පත් කරවලා මොකද මේ කියලා ඇහුවාම මේ මට මේ කුකුසක් තියෙනවා. මොකද මේ සීලය පිළිබඳව නෑ නෑ. මොකද්ද කුකුස? වක්කලි දරුන්ට ඇති වෙච්ච කුකුස මොකද? ඔන්න කියනවා. කොහොම කාලෙක මට බුදුරජාණන් වහන්සේ දකින්න යන්න බැරි වුණා. මට ඒ තරම්වත් ශරීර ශක්තියක් නැති නිසා. අන්න ඒකයි එතකොට වක්කලි දරුන්ට තිබුණ කුකුස. බුදුරජාණන් වහන්සේ වෙනද වගේ දකින්න ලැබුණ නෑ කියලා. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ අර අපි බොහෝ විට මේ පින්නතුන්ට අහන්න ලැබෙන වටිනා ප්‍රකාශයක් පුදුම විදිහේ ප්‍රකාශයක් කළා. වක්කලි මොකටද මේ කුණු කය දැකීමෙන් ඇති වැඩේ? හිතේ වක්කලි මිනා පූතිකායන දිඨේන. මොකද වක්කලි මේ කුණු කය දැකීමෙන් ඔබට ඇති වැඩේ? යමෙක් ධර්මය දකීද හේ මා දකි යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මය දකීනම් හේ මා දකි. ඒකම අනිත් පැත්තට කියනවා. යමෙක් මා දකීනම් ධර්මය දකි. මා දකින්නේ ධර්මය දකි. ධර්මය දකින්නේ මා දකි. ඒක අවධාරණය කරන්න ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ. නිකං වචන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඒකන් ගැඹුරු අදහසක් තියෙනවා. නැත්නම් මුල පාඩේ කියලා නවත්තන්නත් තිබුණා. ඒක අපිට ගැඹුරින් හිතන්නයි කිව්වේ. දැන් වක්කලි තෙරුන්ගේ අවස්ථාවේ හැටියට උන්වහන්සේ හිතුවා බුදුරජාණන් වහන්සේ වෙනද වගේ මට දැකින්න ලැබීම මට ලොකු පාඩුවක්. ඉතින් හිත එකඟ කරගන්න බෑ, සමාධිමත් කරගන්න බෑ. ඒක يعني කුකුසක් පවා ඇති වුණා. ඉතින් නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛව ප්‍රකාශ කරන්නේ මොකටද මේ කුණු කය දැකලා මේක දැකලා ඇති වැඩක් නැහැ. යමෙක් ධර්මය දකිනවා නම් ධර්මය දැක්ක වෙලාවේ මා දුටුව වෙනවා. මා ඊළාට මා දුටුවාම ධර්මය දකිනවා කියලා කියන්නේ කේ තේරුම මොකද්ද? මෙතෙක් කල් වක්කලි නුඹ මා දුටුවේ නැහැ. මා දුටුවේ නැහැ. මගේ ශාරීරික කුණු කය විතරයි දුටුවේ. දැන් ධර්මය දකින්න. ධර්මය දැක්කොත් මා දකින්නවා. අන්න ඒ විදිහටයි තේරුම් ගන්න තියෙන්නේ. යෝ මං පස්සති සෝ ධම්මං පස්සති කියන තේරුම යමෙක් මා දකීද හේ ධර්මය දකීමද කියලා කිව්වේ ඒක වක්කලිට එල්ල කළා කිව්වේ වක්කලි තෙරුන් වහන්සේට. වක්කලි තෙරුන් මෙච්චර කාලයක් මා ළඟ බලාගෙන හිටියන මා දැක්කේ නෑ මේ සාබාහිර කුණු කය විතරයි දැක්කේ. මා දකින්න නම් ධර්මය දකින්න ඕන කියලා ඊළඟට ඒ පිටම ඊළඟට විපස්සනා විදර්ශනා කර්මස්ථානයක් දුන්නා. ඒ කර්මස්ථානෙම මුල් කරගෙන වක්කලි තෙරුන් රහත් භාවයට පත් වුණු බව ඒ කතන්දරේ තව දිගට තියෙනවා. අපි ඒ ටික විතරයි කියන්නේ මේ අවස්ථා. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේම ලොකුම පාඩම දුන්නා. ඒ තරම් ඒ රූප සම්පත්තියක් තිබිලත් බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ. ඒකට ධෛර්යය දුන්නේ නෑ. ඒ වෙනුවට ඒ අවස්ථාව බලලා වක්කලි තෙරුන්ට කිව්වා මේ කුණු කය දැකලා මොකටද? වැදගත් දේ තමයි ධර්මය දකින්න. අන්න ධම්මප්පමාණ කළේ. ඒ වගේම තවත් අවස්ථාවක් සඳහන් වෙනවා. දැන් ඔය ලූකප්පමාණෝ ලූකප්පසන්නෝ කියන එකට ගැලපෙන විදිහක. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ලොකු භක්තියක් ඇති කරගෙන හිටිය පරිබ්‍රාජකෙක් තමයි මහා සකුළුදායි පරිබ්‍රාජකයා. තමන් පරිබ්‍රාජකයෙක් නමුත් බුදුරජාණන් වහන්සේ ගැන ඒ කීර්ති ഘോഷය නිසා ඒ විදිහටම තවත් නොයෙකුත් හේතුන් නිසා ලොකු ප්‍රසාදයක් ඇති කරගෙන තිබුණා. ඉතින් එක් අවස්ථාවක ඒ දීර්ඝ සාකච්ඡා කොටසක් වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ සකලුදායි පරිබ්‍රාජකයන් අහනවා. උදායි මොකද හිතන්නේ? මගේ ශ්‍රාවකයන් මට ගරු කරන්නේ පූජා කරන්නේ මොන හේතුන් නිසාද කියලා. ඔන්න එතකොට මේ පරිබ්‍රාජකයා කියනවා මට පේන හැටියට කාරණා පහක් නිසා භාග්‍යතුන් වහන්සේට මේ ශ්‍රාවකයන් කරු සත්කාර කරනවා කියලා. මොනවද කාරණා පහ? භාග්‍යවතුන් වහන්සේ අල්ප ආහාරය ආහාර ටිකයි ගන්න. ආහාර ටිකක් ගැනීම පිළිබඳව වර්ණනා කරනවා. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ භාග්‍යවතුන් වහන්සේ ලැබෙන හැටියට හොඳ හෝ නරක හෝ සිවුරු පාවිච්චි කරනවා. ඒ වගේම ඒ ප්‍රතිපත්තිය අගය දුතංග ආදී වශයෙන් ඒක වර්ණනා කරනවා. තුන්වෙනි කාරණේ ලැබෙන හොඳ හෝ නරක හෝ ලද දෙයින් සතුටු වීමේ ගුණය ආයතන කියන්නේ සන්තුට්ටි. පින්ඩ පාතියත් ඒ පිළිබඳවත් ඒ විදිහටම සන්තුට්ටිය. භාග්‍යතුන් වහන්සේ කෙරෙහි තිබෙනවා. ඒ වගේම අනිත් ඇයටත් ඒක වර්ණනා කරනවා. හතරවෙනි කාරණේ ලැබෙන හැටියට සේනාසන පිළිබඳවත් සන්තුෂ්ටියක් භාග්‍යතුන් වහන්සේ කෙරෙහි තියෙනවා. ඒකේ වර්ණනාවක් තියෙනවා. පස්වෙනි කාරණේ භාග්‍යතුන් වහන්සේ දැඩි විවේකයට ලැබී දැඩි විවේකයෙන් ඉන්නවා. ඒක ගැන වර්ණනා කරනවා. ඒක නිසා මේ ශ්‍රාවකයන් භාග්‍යතුන් වහන්සේ කිරිපහැදීන්නේ. මොන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා නෑ උදායි ඔය කාරණා පහ නෙවෙයි ඔය කාරණා පහ අනුව ශ්‍රාවකයන් මට ගරු කරනවා නම් මෙන්න මෙහෙම මේකයි ඇත්ත කාරණේ. අර අල්පාහාර ගැන කියාපු කාරණේ එක බුදුරජාණන් වහන්සේ පළමුවෙන් මතු කරනවා. මගේ ශ්‍රාවකයන් ඉන්නවා ඒ දුතංගධාරීව, ඒක දුතංග කියන වචනේ එතන නැත්නම් අපිට හිතා ගන්න පුළුවන් දුතංගධාරීව ආහාරය පිළිබඳව ඉතාමත්ම සුළු ආහාරයෙන් යැපෙන අය. නමුත් මම නම් එතැන් විට සම්පූර්ණ පාත්‍රයක පවා ආහාරය මම වළඳනවා. මම ඒ තරම් රූක්ෂ ප්‍රතිපදාවන් ඒ පැත්තෙන් නැහැ. නමුත් මගේ ශ්‍රාවකයන් අර විදිහේ ඒ මට වඩා දැඩිව ආහාරය පිළිබඳව හික්මෙන ශ්‍රාවකයන් මට එහෙමනම් ගරු කරන්න ඕනේ නැහැනේ. ඊයට කියන්න පුළුවන් මම භාග්‍යතුන් වහන්සේට වඩා ලොකුයි කියලා. නමුත් ඒ වෙන හේතුවක් නිසායි කියන එක පෙන්වන්නයි කිව්වේ. ඒ වගේම දෙවෙනි කාරණේ ගැනත් එහෙම කියලා මේ සිවුරු පිළිබඳවත් කියනවා. දැන් මට වඩා රූක්ෂ කටුක සිවුරු අඳින ඔය පංසුකුල මුළු ජීවිතේම පංසුකුල සිවුරු දරන එතන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලා වගේ අයයි එතන සඳහන් වෙන්නේ. නම් වශයෙන් සඳහන් නොකළා බුදුරජාන් වහන්සේ ඒ ප්‍රකාශ කරන හේතුව. ඇතම් සංඝයා වහන්සේලා ඒ විදිහට දැඩිව සිවුරු පිළිබඳ ප්‍රතිපත්ති අරගෙන මම නම් ඇතම් අවස්ථාවල ගෘහපතියන් දෙන සිවුරු හිටන් මම පරිභාග කරනවා. එහෙම කරනවා නම් ඉතින් අර කට්ටිය මට ඒකට ගරු කරන්න හේතුවක් නැහැ. ඒ විදිහට පිණ්ඩපාතය පිළිබඳවත් මම ඇතම් විට ඒට වඩා මිහිරි පිණ්ඩපාතය ඒ විතරක් වළඳනවා. ඊළඟට සේනාසන පිළිබඳවත් සමහර විට මම හොඳ ඒ ඇතම් අය කටුකන්ද මිගස් මුල හිටන් එහෙම ජීවත් වෙනවා. මම ඇතම් අවස්ථාවල මේ හොඳ සේනාසනවලත් ඉන්නවා. ඒ වගේම මම නිරන්තරයෙන්ම විවේකී සිටිනවත් නෙවෙයි. ඇතම් සංඝයා වහන්සේලා නිරන්තරයෙන්ම ආරණ්‍යගතව එහෙම ඉන්නවා. මම නම් සමහර විට රාජරාජ මහා මාත්‍යාදීන් තීර්ථකයන් සම ඒ අසුරු කරමින් උත්වාසය කරනවා. අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා ඒ රූක්ෂ ප්‍රතිපදාව නිසා නෙවෙයි, ඒ කියාපු එකක්වත් නිසා නෙවෙයි මගේ ගෝලීන් මට සලකන්නේ. ඔන්න වෙන කාරණා පහක් කියලා එනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මගේ ශ්‍රාවකයන් මට ගරු කරන්නේ මා තුළ තියෙන ආර්ය ශීලය නිසා, ඊළඟට ඥාන දර්ශනය නිසා කෙටියෙන් කියනවනම්, ඊළඟට මාගේ ප්‍රඥාව නිසා කෙනෙකුට සම කරන්න බැරි තරම් ඒ ප්‍රඥාව නිසා, ඊළඟට චතුරාර්ය සත්‍ය පිළිබඳව ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන්කම නිසා, ඊළඟට මේ ප්‍රතිපදාව පිළිබඳව සංඝයා වහන්සේලා හික්මවන්න මට පුළුවන්කම නිසා, ඔන්න ඔය විදිහේ ධර්මයේ කාරණා නිසායි මේ මගේ ගෝලීන් මට සලකන්නේ. අන්න එහෙම ප්‍රකාශ කරපු තැනකුත් තියෙනවා. ඉතින් මේ හැම එකක් තුලින්ම මේ පින්නතුන් සලකා ගන්න ඕන අපේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ මතු කළ දීපු මිනුම් දනු මොනවද කියලා. කෙනෙකුට ශ්‍රද්ධාව ඇති කරගන්න. ඊළඟට අනිත් පැත්ත බැලුවාම අර දැන් තේර කියන වචනේ සඳහන් වුණා. අත වශයෙන් මේ පින්නතුන් සමහර විට දන්නවත් ඇති මේ වර්තමාන යුගයේ තේර කියන වචනය ශාසනික ව්‍යවහාරයක් වශයෙන් සලකනවා නම් දැනට සම්මත ව්‍යවහාරය අනුව උපසම්පදාවෙන් දසවසක් වුණු අය තේර නමින් හැඳින්වෙනවා. 20 වසක් වෙනකොට මහා තේර වෙලා ඉවරයි. ඒකට සුදුසුකම තිබුණා වුණු තුනාව. ඉතින් ওই විදිහටයි ව්‍යවහාරය තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතන ඊට වඩා ගැඹුරු අර්ථ දෙන්නේ තේර කියන වචනේ. මේකටම අදාළ දේශනාවක් බුදුරජාණන් වහන්සේ වෙන ප්‍රශ්නයක් ඇති වුණාට නෙවෙයි. මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා තමන් වහන්සේගේ අතීත සිද්ධියකුත් මේ ජීවිතේම අතීත සිද්ධියකුත් 100ට නගමි. මහණෙනි මම එක් අවස්ථාවක සම්බෝධිය ලැබූ ළඟදීම නේරංජරා තීරයේ අජපල් නුගරුක මුල මම වැඩ වාසය කරන අවස්ථාවේ ඉතාමත්ම මහලු වයෝවෘද්ධ බ්‍රාහ්මණ ගෘහපතියන් බ්‍රාහ්මණයින් මා හමුවෙන්න ඇවිල්ලා ඇතැම් අය මට වන්දනා කළා. ඇතැම් අය තමන්ගේ නම කියලා ඉඳගත්තා. කොහොම හරි ඒ අය ළඟින් ඉඳගෙන මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. භවත් ශ්‍රමණ ගෞතමයන් වයෝවෘද්ධ මහලු බමුණන්ට බ්‍රාහ්මණයින්ට වැඩිහිටියන්ට සලකන්නේ නැtei කියලා අපාතර කතාවක් තියෙනවා. ඒ අයට නැගිටලා ආසනෙ දෙන්නේ නැත, ඊළඟට දරු සත්කාරම බුහුමන් කරන්නේ නැත කියලා මේ විදිහේ අපේ පිරිස අතර මෙහෙම කතාවක් තියෙනවා. ඒක එහෙම අපිට දැන් තේරුණා ඒක එහෙම බව. ඒක සුදුසු නෑ. මම මෙච්චරයි කිව්වේ බ්‍රාහ්මණය. අපිට දැන් තේරුණා මේ බමුණ ආවා බුදුරජාන් වහන්සේ ගරු කළේ නෑ. අපිට දැන් තේරෙනවා ඒක සමන ගෞතමයන් පිළිබඳව පැතුරුණු රාවය ඇත්ත බව. ඒක නම් සුදුසු නෑ. ඒ අවස්ථාවේ බුදුරජාන් වහන්සේ යමක් ප්‍රකාශ කළ බවක් එතන කියවෙන්නේ නෑ. ඒ වෙනුවට මෙන්න මෙහෙමයි සඳහන් වෙන්නේ. මහණෙනි, එතකොට මට මෙන්න මෙහෙම අදහසක් ඇති වුණා. බමුණන්ට උඹත් කිව්වා නෙවෙයි. මට මෙහෙම අදහසක් තිබුණා. මොකද්ද? අනේ මේ අය දන්නේ නෑනේ තේර කෙනෙක් කවුද කියන එකවත්, තේර කරන ධර්ම මොනවද කියන එක. තේර කෙනෙක් කියලා කියන්නේ කාටද? තේර කියන්නේ ස්ථවිර කියලා කියන්නේ මේරුව කියන අදහසක්. වැඩිහිටි කියන අදහසක්. සාමාන්‍යයෙන් කියනවනම්. එතකොට වැඩිහිටිය කියන එක වැඩිහිටියා කියන්නේ කවුද කියලාවත් මේ අය දන්නේ නෑ. වැඩිහිටියෙක් වීමට උපකාර වෙන කාරණා මොනවද කියලාවත් මේ අය දන්නේ නෑ නේද කියලා එච්ච ඒ හිතිවිල්ල තමන් වහන්සේට ඇති වුණු බව කියලා. මොන දැන් ආයෙත් මේ සංඝයා වහන්සේලා අමතලා ඊළඟට කියන්නේ. මහණෙනි, මෙන්න මම මෙහෙනම් කියනවා කෙනෙක් තෙර කෙනෙක් වෙන හැටි. ඒ තේර සංකල්පය පිළිබඳව ඔන්න විවරණය බුදුරජාණන් වහන්සේ දෙනවා. යම් කිසි කෙනෙක් වැඩි හිටි වුණත් වයසින් වැඩි හිටි නමුත් ඒ තැනැත්තා ඊළඟට කියන කාරණා 10ක් මෙන්න මේ විදිහට අකාලවාදී ඒ තැනැත්තා කාලානුරූපව කතා කරන කෙනෙක් නෙවෙයි. අකාලවාදී අභූතවාදී සත්‍යයට අනුව කතා කරන කෙනෙකුත් නෙවෙයි. අනර්ථවාදී අර්ථයක් හේතුවක් අර්ථ සම්පන්න දෙයක් කියන කෙනෙකුත් නෙවෙයි. අධර්මවාදී අධර්ම විදියේ කතාවල් කරන කෙනෙක්. අවිනයවාදී විනයට අනුකූල නොවන දේවල් කතා කරන කෙනෙක්. අනිධානවතින් වාචං භාසිතා හිතේ තැන්පත් කරගෙන රැකගෙන ආරක්ෂා කරගත යුතු සිහිකටයුතු දේවල් කියන කෙනෙක් නෙවෙයි. ඊළඟට අකාලේන කල්යල් නොබල කතා කරන්නේ නිසිකාලේට නෙවෙයි නුසුසු අවස්ථාවල අකාලේන අනපදේශං හේතු කාරණා රහිතව යමක් කියන්නේ අකාලේන අනපදේශං අනත්ථ සංහිතා ආර්ථයකට හේතුව තමන්ට කිසි කයාටවත් ප්‍රයෝජනයක් නැති දෙලොවට නැති වැඩ කතා කරන කෙනෙක්. මොන විදිහට ඒ නරක පැත්ත. ඉබඳු වැඩි හිටියෙකුට මම කියන්නේ බාලෝ තීරෝ කියලා. බාලෝ තීරෝ මෝඩ තීර කෙනෙක් කියලා මේ විදිහ කෙනාට මම කියන්නේ. ඔන්න ඊළඟට අනිත් පැත්ත ප්‍රකාශ කරනවා. නමුත් යම් කෙනෙක් දහරෝ එතන කියනවා ඊටාම ලාබාලයි කළු කෙස් ඇති තරුණ කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ තැනැත්තා මෙහෙමයි කාලවාදී අවස්ථානුකූලව කතා කරන්නේ. භූතවාදී සත්‍යානුකූලව කාලවාදී භූතවාදී අර්ථවාදී අර්ථවත් දෙයක් ඒ වගේම ධම්මවාදී ධර්මානුකූල දෙයක් විනයවාදී විනයානුකූල දෙයක් කතා කරන්නේ. ඒ වගේම නිධානවතින් වාචං භාසිතා හිතේ තැන්පත් කරගත යුතු වැදගත් දෙයක් මතු කරලා දෙන්නේ. අවස්ථානුකූලව කාලේන සාපදේ සංහේත උදාහරණ සහිතව ඊළඟට අත සංහිතං අර්ථ සහිතව ඔන්න ඔය විදිහට ඒ කතා කරන විලාසයෙන් ඒ ඉදිරිපත් කරන කාරණා ආශ්‍රයෙන් එබඳු ඒ වයසින් ලාබාල නමුත් ඒ තැනැත්තා මම හඳුන්වන්නේ පඬිතෝ තීරු නම් නුවණැති තෙර කෙනෙක් කියලයි. එහෙම ඒ තේර කියන වචනේ හඳුන්වලා ඊළඟ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තේර කර්ණ ධම්ම හතරක්. කෙනෙකු නියම විශේෂ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම අපි දැන් කියනවා නම් වචනේ පරිසමාප්තාර්ථයෙන්ම තේර කෙනෙක් හැටියට හඳුන්වන්න උපකාර වන කාරණා හතරක් එතෙන්දී බුදුරජාණන් වහන්සේ මතු කරලා දෙනවා. මොනවද? යම් කිසි කෙනෙක් භික්ෂුවක් පිළිබඳවයි කියන්නේ ශීලවන්තයි. ශීලය ගැන දීර්ඝ විවරණයක් තියෙනවා. ඊළඟට කෙටියෙන් සලකතොත් ඊළඟට බහුශ්‍රුතයි. ධර්මය හොඳට දැනගෙන සිටිනවා. සාමාන්‍ය යන්ත්‍ර සූත්‍ර වල දරාගෙන ඉඳීමක් නෙවෙයි අතීත කියන හැටියට ඒ ධර්මය දරාගන්න හිතෙන් සුතා ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිත්‍යා සුප්පටි විද්ධාවාදී වචන මාලාවකින් දක්වනවා. ධර්මය අහලා හිතේ දරාගෙන වචනෙන් වාචෝද්ගත කරලා නිතර සජ්ජායනා කරන්න පුළුවන් තරමට මනසානුපෙක්ඛිතා හිතෙන් නිතර ඒ ධර්මය විමසල බලනවා. දිත්‍යා සුප්පටි විද්ධා සම්‍යක් දෘෂ්ටියා සංසන්දනය කළේ තුලින් සෘෂ්ටිය මතු කරගන්නවා. අන්නේ විදිහට ධර්මඥාන ඇති බෞද්ධ පුද්ගලයා මෙතන කියවෙන්නේ ඒ බෞද්ධ පාවය දෙවෙනි කාරණය. ඊළඟට සතර ධානය ඒ කියන්නේ සමාධි ශක්තිය. මෙලොවම ඒ සප විහරණයක් හැටියට සලකන සමාධි ශක්තිය ඇති තැනැත්තා. අවසාන වශයෙන් ප්‍රකාශ කරන්නේ ඒ උතුම් අරහත්ත්වය ලබාගත්තු. සසර දුක් කෙලවර කළ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය. අරහත් ඵලය ලැබු. ඔන්න ඒ කාරණා තුනේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම තෙර කෙනෙක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ. ඔය විදිහේ සූත්‍ර දේශනා ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ මතු කළ දුන්නේ අන්න අර ධම්මප්පාණ ධර්මයටයි මුල් තැන දෙන්න ඕනේ. ධර්මය අනුවය මනින්න ඕනේ. නමුත් ලෝකයාගේ ස්වභාවය මේ දිරාපත් වන ශරීරේ මේක නිකුත් වර්ණචාර ආරූප ආදී ශරීරයේ හැඩවැඩ ගන්නවලා ඒවා තුළින් සත්‍යාගේ ආකර්ෂණය ශ්‍රද්ධාව ඇති කර ගැනීමටයි බොහෝ දෙනා වෙහෙසෙන්නේ. නමුත් අපි කල්පනා කරන්න ඕනේ නැති අය අර විදිහට අර ගසාගෙන යන්නේ නැතුව ඒ කීර්තිරාවාදියට මෙන්න මේ ධර්ම ප්‍රමාණ කියලා කියන ඇත්ත වශයෙන් ලක්ෂයෙන් එකක් හැටියට දැක්ුවෙත් යම් කිසි හේතුවක් ඇතුවා ඒ තරමටම ලෝකයා ඇදිලා යන්නේ අන්න අර විදිහේ දේවල් වලට ඇනීම හරවත් දේවල්ට නෙවෙයි. තමන් කල්පනා කරන්න ඕන බුදුරජාන් වහන්සේ අර ලකුණුට ගබද්දිය තෙරුන් මුල් කරගෙන අපිට මේ පාඩමක් දුන්නේ. උන්වහන්සේට වර්ණනා කිරීම වශයෙන්ම නෙවෙයි අපිට මතු කරලා දුන්නා. ඒ විදිහේ ශරීරයක් තුලත් මහා වටිනා උතුම් ගුණධර්ම තිබෙනවා නම් බුදුරජාන් වහන්සේවත් මතු කර දුන්නේ නැත්නම් උන්වහන්සේ කෙරෙහි අර විශාල පිරිසක් පෞග්‍රස් කරගන්න ඇති අර සාමනීරවරුන් කණින් ඇදලා නාහෙන් ඇදලා ওই දෙට විහිළු කරලා විහිළු තාලු කරලා ඇතුළත තියෙන ගුණ සම්පත් කියනෝ දැක් මහා ශරීරයක් ඇති කෙනෙක් හිටියනම් විහිළු කරන්න යන්නේ නැහැ නේ කවුරුවත්. බාලයෙක් වුණා නමුත් මේ තරම් මේ රහතන් වහන්සේ නමකට අර විදිහේ විහිළු තහළු කරේ අන්න අර ඒ කට්ටියගේ මිනුම් දඬු වැරදි නිසා ඒ වාට ඉතින් විපාක ඇති. අපි නෝනේ කල්පනා කරන්න ඕනේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මතු කර දීපු කාරණා ඊළඟ ලකුණු භද්දියේ තෙරුන් වහන්සේ විශේෂයෙන්ම අර කියාපු තේර ගාථාව සඳහන් වෙන උන්වහන්සේ ප්‍රකාශ කරන අර කායගත සතියට උන්වහන්සේ ඇලුම් කළ බව ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ මට යම් වරයක් දෙනවනම් මම මෙන්න මේ විදිය වරයක් පිළිගන්නේ. මුළු ලෝකයාම හැම කල්හිම කායගත සතිය වඩත්වා. ලකුණ්ඩක භද්දිය තෙරුන් වහන්සේ බුදුරජාන් වහන්සේගෙන් බලාපොරොත්තු වුණ, ඒ කියන්නේ ඒ වරයක් හැටියට බලාපොරොත්තු වුණාම නෙවෙයි කිව්වේ, වරයක් දෙනවනම් මම දෙන්න සූදානම් නම් මම ඉල්ලා හිටින්නේ මා වෙනුවෙන් බුදුරජාන් වහන්සේ ලෝකයාට හැම කෙනාටම හැම කල්හිම කායගත සතිය වඩන්න කියත්වා. එයින් අපට යම් කිසි කාරණයක් හෙළි වෙනවා. ලකුණ්ඩක භද්දිය තෙරුන් වහන්සේ ඇත්ත වශයෙන්ම ඒවා ගැන කලකිරුණ නැතත් උපේක්ෂා ගුණයෙන් යුක්තව ඒවා ඉවසා දරාගෙන හිටියත් හැමහරිට සංවේගයක් ඇති වෙන්නේ නැති. අනේ මේ ලෝකයා මේ ශරීරයේ යථා තත්ත්වය දන්නේ නැති නිසානේ මට මේ විදිහට විහිළු තහළු කරන්නේ. නොපෙනෙන ගුණ සම්පත්තිය නුවණින් දකීමේ අපහසුතාව නිසා තමයි මේ පෙනෙන අඟුතු මිටි ශරීරයට මේ විදිහට විහිළු කරන්නේ කියලා ඒ අවබෝධය තුලින් ලෝකයා තමන්ගේ මේ අරගෙන යන ශරීරය තත්ත්වය කියන්නේ නිදන්තයෙන් සිතත්ව මේ ලස්සනට මේ එකතු කරගත්තු මස්තික බොහොම ඉක්මනින් ගෙවිලා යනවා. අපි ඇත්ත වශයෙන් අපේ ඡායාරූපයක් ගන්නව නම් ගන්න තියෙන්නේ අපේ ශරීරයෙන් වැඩි කාලයක් පවතින මේ ඇටසැකිල්ලටයි වැඩි තැනක් දෙන්න ඕනේ. අනිත් ඒවා බොහොම ඉක්මනින්ම දිරාපත් වෙනවා. වයස් ගත වෙනකොට ඔය තියෙන පුම්බපු ශරීරය දැන් කුඩා අවදීදී අපි දන්නවා ශරීරය කුඩා දරුවෙකුගේ කොයිතරම් මුල් මාස කීපය තුළ නිකන් පුම්බපු වගේ බැලුම් බෝලයක් වගේ හැදිලා තියෙනවා අතපයෙහි. ඒ පිම්බීම ඊළඟට මැදි වයස ගෙවිලා යනකොට ඔන්න ඇකිලෙන්න පටන් ගන්නෝ රැලි වැටෙනවා. ඉතින් අර පුම්බපු මස් ටික එහෙම ගෙවිලා යනවා. ඒව දිය වෙලා යනවා. අන්තිමට සොහොනට ගිහිල්ලා හරියෙන් සිහිපත් කරගන්න උපකාර වෙන්නේ ඇට සැකිල්ල විතරයි. අතීතයේ අමු සොහොනට ගිහිල්ලා හරි තමන්ගේ මිතුරෙක් දකින්නවා නම් දකින්න ලැබෙන්නේ වැඩි කලක් තිබෙනවා නම් තිබෙන ඇට සැකිල්ල. නමුත් ලෝකයේ එක ගැන හිතන්නේ නැහැ. අන්න අර කුණු මස් ඒ ටිකට ඒකතුරින් වටිනාකම් ඇති කරගෙන ඒවාම සරසමින් ලෝකයා ත්‍රවට්ටමින් තමනුත් ත්‍රවට්ටමින් යන ගමන දැකලා ලකුණ්ඩක භාග්‍ය තෙරුන් වහන්සේ අර විදිය වරයක් බලාපොරොත්තු වෙන්නේ නැති අපිට හිතා ගන්න පුළුවන් ලෝකයා වෙනුවෙන්. ඉතින් අපි කල්පනා කරන්න ඕනේ මේ බුදුරජාන් වහන්සේ මේ ගැඹුරු සූත්‍ර දේශනා කළේ ලකුණ්ඩක භාග්‍ය තෙරුන්ට නෙවෙයි දේශනා කළේ. උන්වහන්සේ දීපු දර්ශනේ උන්වහන්සේ පෙන්눔 කරන්නේ. ඒ කොයිතරම්ද කියලා බුදුරජාන් වහන්සේගේ සුවිශේෂ ලකුණ්ඩක භාග්‍ය තෙරුන් කෙරෙහි තිබුණ සුවිශේෂ සැලකිල්ල පෙන්눔 කරන තවත් අවස්ථා තිබෙනවා ධර්මයේ. දැන් ඕන කොටින්ම ලකුණ්ඩක තෙරුන් වහන්සේ රහත් පදවිය ලැබුවේ රහත් ත්‍ත්වයේ ලැබුවේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මහා කාරුණික කෙනෙක්ගේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ධර්ම කතාවේ දීර්ඝ ධර්ම කතාවක් ලකුණ්ඩක භද්ද තෙරුන් වහන්සේට අපිට හිතන්න පුළුවන් භාවනාවට උපකාර වෙන අන්දමින් පවත්වමින් යන අතරේ ඒ අතරතුරදී ලකුණ්ඩක භද්ද තෙරුන් වහන්සේ රහත් වුණා කියලා කියවෙන්නේ. ඒ අවස්ථාවේ බුදුරජාන් වහන්සේ වදාළ ජඹුරු ප්‍රීති වාක්‍යයක් නිවන පිළිබඳ ප්‍රීති වාක්‍යයක් උදාන කියන මේ ග්‍රන්ථයේ සඳහන් වෙනවා. එපමණක් නෙවෙයි. ඒ ලකුණ්ඩක භද්දිය තෙරුන් වහන්සේ කොයිතරම් නිහතමානීද කියතොත් රහත් වුණාට මොකද සාරිපුත්‍ර මහරහතන් වහන්සේටවත් ඇඟෙව්වේ නැහැ තමන්නේ වැඩ ටික කරගත්තා කියලා. ඉතින් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ඒ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නැවත ධර්ම කතා පවත්වනවා. මේ ලකුණ්ඩක භද්දිය තෙරුන් වහන්සේ සේක තාම රහත්ුනේ නැහැ කියලා හිතාගෙන මේක දැකලා බුදුරජාණන් වහන්සේ තවත් උදාන ගාථා ප්‍රකාශ කළා. ඒත් නිවන පිළිබඳ ගැඹුරු එකක් අපි කියන්නේ නැහැ. මේ පින්නතුන් උනන්දු නම් ඒවා සොයා ගන්න පුළුවන්. අර උදාන කියන ග්‍රන්ථේම තවත් ඒකම බුදුරජාණන් වහන්සේ ප්‍රීති වාක්‍යයක් වශයෙන් ගාථාවක් වදාලා ලකුණ්ඩක භද්දිය තෙරුන් වහන්සේ නොරහත්ය කියලා හිතාගෙන සාරිපුත්‍ර මහරහතන් වහන්සේ තව තවත් ධර්මය කියනවා දැකලා. ඔන්න ඔය විදිහේ මහ පුදුමයි බුදුරජාණන් වහන්සේ ලකුණ්ඩක භද්දිය තෙරුන් වහන්සේ පිළිබඳව ඒ හුවා දැකූ අවස්ථාව වෙන දේවලට නෙවෙයි ලකුණ්ඩක භද්දිය තෙරුන් වහන්සේ උපකාර කරගෙන බුදුරජාණන් වහන්සේ ලෝකයාට පාඩමක් ඉගැන්නුවා. තමන් මේ ලොකුය කියලා හිතන වටිනා කියන හිතන දේවල් දේ කොතනද තියෙන්නේ පුළුවන්. සාමාන්‍ය ලෝකයා හිතන තැන්වල නෙවෙයි සමහර විට. අර විදිය මිටි ශරීරයක වුණත් අඟුතු මිටි ශරීරයක තැන්පත් වෙලා තිබෙන්න පුළුවන්. ඒකයි කිව්වේ. මේ ලකුණ්ඩක භද්දිය ඔය කියන තෙරුන් ලකුණ්ඩක භද්දිය භික්ෂුව නොලැබූ සමාපත්තියක් සොයා ගැනීම පහසු නැහැ. මහා ඍද්ධිමත් මහානුභාව සම්පන්න කෙනෙක් වුණත් අර වගේ විහිළු තාලු කරනකොට ඒකේ ඒවා පිළිබඳ පරිදි ගැනීම වශයෙන් තමන්ගේ ශක්තියෙන් පෙන්වන්නේ නොගිය පමණක් නොවේ. වෙන එකක් තබා රහත්තුණු බවවත් ඒ සාරිපුත්ත මහ රහතන් වහන්සේට ඇඟිව්වේ නැහැ. අපිට ඒක හිතන්න තියෙන්නේ. උන්වහන්සේගේ නිහතමානි ගුණයක පැත්තකින් පෙන්වුම් කරනවා. ඒකම අපි මේ දේශනාව තුළින් අතු කරන්නේ අන්න අර ලෝකයාට අර බුදුරජාණන් වහන්සේ මතු කළ දුන්න ධම්මප්පමාණෝ ධම්මප්පසන්නෝ ධර්මයේම ප්‍රමාණ කරගෙන ධර්මයේ පැහැදීම ඇති කර ගැනීම කියන කාරණයයි. ඒකට අදාළව තවත් අපිට කාරණා දක්වන්න පුළුවන්. අද වශයෙන් අපි බොහෝ අවස්ථාවල් ප්‍රකාශ කරලා තියෙනවා මේ ධර්මයේම තිබෙන අය අභියෝගයක් වශයෙන් කෙනෙකුන් ඒ ඈතට එකගෙන යන හැටි නිවන දාර කරාගෙන යන හැටි. අර ඊහි පස්සෙක කියන වචනේ තුලින් ධර්මයේ ශක්තියක් තිබෙනවා නිවන කරාම ඇදගෙන යන බුදුරජාණන් වහන්සේ තල්ලු කරනවම නෙවෙයි. ඒකට උන්වහන්සේ ඒකයි ඇතම් අවස්ථාවවල උන්වහන්සේගේ පුණ්‍ය ශක්තිය නිසා ඒ වගේ මහා පුදුමාන්දමේ මහා පුරුෂ ලක්ෂණ ඇති ශරීරයක් ලැබුණත් අනිත් ඒව හැම එකක් තිබුණත් යම් කිසි ධර්ම කාරණයක් පිළිබඳව හේතු ගැන්වීමට ඔය බමුණන් එක්ක එහෙම මහා දීර්ඝ ධර්ම සාකච්ඡා කරලා තර්ක විතර්ක ඉදිරිපත් කරමින් ඒ විදිහට ඒ අය තුල තියෙන සැකය දුරු කළා. ඒ මිසක් හැම අවස්ථාවකම බැරිම අවස්ථාවකම අර කෙනෙකුගේ මාන්නය කඩන්න ප්‍රාතිහාර්ය යෙදුවා මිසක් ප්‍රාතිහාර්ය බලෙන් කෙනෙකුට ධර්මය බලාත්කාරයෙන් කාවද්දන්න උත්සාහ කරන්නේ නැහැ. කොයිතරම්ද කියතොත් කේවඩ කියන එක්තරා භික්ෂුවක් ආරාධනා කළා බුදුරජාණන් වහන්සේට විශාල පිරිසක් ධර්මයට හරවා ගැනීමට ඉරිදි ප්‍රාතිහාර්ය පෙන්වන්න යම්කිසි භික්ෂුවක් පත් කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. මම කියනවා ඒක නෙවෙයි නියම ප්‍රාතිහාර්ය. අනුශාසනා ප්‍රාතිහාර්යයි. ඉරිදි ප්‍රාතිහාර්ය ඒ වගේම ආදේශනා ප්‍රාතිහාර්ය කියලා කියන අනුගේ හිද්දලීමේ ශක්තිය ඒවා නෙවෙයි නියම ප්‍රාතිහාර්ය. අනුශාසනා ප්‍රාතිහාර්යයි. අනුශාසනා ප්‍රාතිහාර්යයි. ඒක දක්වන්නේ ධර්මයේ මෙන්න මේ විදිහට ඒවං විතක්කේත මා ඒවං විතක්ක ඉත්ත බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙන්න මේ විදිය විතර්ක පවත්වන්න. කාම විතර්ක ආදී පවත්වන්න එපා. නෙක්ඛම්ම විතක්ක ආදී පවත්වන්න. අව්‍යාපාද විතර්ක පවත්වන්න එපා. අව්‍යාපාද මෙත්තා මෛත්‍රිය සම්බන්ධ අවිහිංසා සංකල්ප පවත්වන්න. ඔන්න විදිහට විතර්ක පාත්‍යේතු විතර්ක හඳුන්වලා දෙනවා. ඒවං විතක්කේත මා ඒවං විතක්කේත මේ විදිහට විතර්ක කරන්න මේ විදිහට විතර්ක නොකරන්න. ඒවං මනසිකරවත මා ඒවං මනසික මනසාකාස් මේ විදිහට මෙනෙහි කරන්න මේ විදිහට මෙනෙහි කරන්න එපා. ඉදං පජහතයි ඉදං උපසම්පජ්ජ විහෙරත මෙන්න මේ දේවල් අතහරින්න මෙන්න මේ දේවල් වලට එළඹ වාසය කරන්. ඒකයි බුදුරජාණන් වහන්සේ ඉහෙළම ප්‍රාතිහාරියට සලකන්නේ අනුශාසනා ප්‍රාතිහාරය. මේ විදිහටම දැන් කෙනෙක් නිවන කරා යන ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ඒකත් පටිච්ච සමුප්පාදය කියලා කියන අර හේතු ප්‍රත්‍ය අනුව යන එකක්. එකකට එකක් සම්බන්ධ වෙලා හේතු ප්‍රත්‍ය පරම්පරාවක් තුලින් ওই කෙනෙක් නිවනට ලං වෙන්නේ. බුදුරජාණන් වහන්සේ බලාත්කාරයෙන් ඇදගෙන යනවනේ. ඒක ප්‍රකාශ කරන වටිනා ඒ සූත්‍ර එක්තරා සූත්‍ර දේශනාවක මෙහෙමත් සඳහන් වෙනවා. මොන කෙනෙක් යම් කිසි තද්ධාව අර කියාපු වැරදි විදියට නෙවෙයි ධර්මය අහලා ඒ සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන් විදියට යෝනිසෝ මනසිකාර කියලා කියන තමා තුළ තියෙන හරියාකාර මෙනෙහි කිරීමේ ශක්තිය යොදලා ඇසු ධර්මයේ කෙරෙහි හිත යොදලා තමයි ශ්‍රද්ධාව ඇති කරගන්නේ. ඉතින් ඒ විදියට මෙහෙම ප්‍රකාශ වෙන ඔන්න ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ ශ්‍රද්ධා ජාතෝ උපසංකමති. ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ ඒ තමා තුළ ශ්‍රද්ධාව ඇති කරගන්න උපකාර වුණු ශ්‍රාවකයා ළඟට කිට්ටු වෙනවා. උපසංකමන්තෝ පෛරුපාසති. කිට්ටු වෙලා පෛරුපාසනය කළා කියනවා කියන්නේ කරනවා කියන්නේ ළඟ ඉඳ ගන්නවා. පෛරුපාසන්තෝ ධම්මං සුනාති. ළඟ ඉඳ ගත්තාම මේ තැනැත්තට අහන්න ලැබෙන යම් ධර්මයක් කර ශාස්ත්‍රවරයාගෙන් ඒ ධර්මය අහන්න ලැබුණාම සුත්වා ධම්මං ධාරේති ධර්මය හොඳට දරා ගන්නවා. දතාණං ධම්මාණං අත්ථං උපපරික්කති. එතනින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. දරාගත්තු ධර්මයේ අර්ථය තමයි පරීක්ෂා කරලා බලන්න. නිමහල්ව. අත්ථං උපපරික්ඛති. අත්ථුප පරික්ඛාය සති. ධම්මා නිජ්ජානං කමන්ති. අර්ථය පරීක්ෂා කරනකොට ඔන්න ටිකක් හිතාගෙන යනකොට මේක මේ කාරණේ ඇත්ත නෙවෙන්න. ධම්ම නිජ්ජානක්කන්ති කියලා කියන්නේ හිතාගෙන යනකොට මේ සංසන්දනය කළා තමන්ගේ මේ ධර්මයත් එක්ක මේ කියන හැටියට මේක ඇත්ත නෙවෙන්න. අන්න මේ විදිහ අවබෝධයක් වෙන අවස්ථාව. මේක වෙන්න පුළුවන් කියන අවබෝධය එනවා. ධම්ම නිත්‍යානක් කන්තියාසති ඡන්දෝජායත. මේක වෙනවමයි කියලා නෙමෙයි වෙන්න පුළුවන් කියන හැඟීම ආවට පස්සේ ඔන්න එතකොටයි ඡන්දය එන්නේ. ඡන්දය කියන එකත් ඔය නිකම්ම දෙන එකක් නෙමෙයි එතකොට ඒ පේන හැටියට. ඡන්දෝ ඡන්දය මතුවෙන්නේ අන්න අර අවස්ථාවේ. ධර්මයේ ඇත්ත වශයෙන් මේක ප්‍රතිපත්තියට නැඟුවොත් මේක ඵලදායකයි කියන ඒ වැටහීම යම් අවස්ථාවක එනවා මේක වෙන්න පුළුවන් කියලා. ඡන්දෝජායත. ඊළඟට ඡන්දජාතෝ උත්සාහ ඡන්දය ඇති වුණාට පස්සේ උත්සාහය යන්න වීරිය දරනවා. ඡන්දජාතෝ උත්සාහ කරගෙන යනකොට වෑයම් කරගෙන වීරිය දරාගෙන යනකොට එක් අවස්ථාවක් එනවා අර ඉන්ද්‍රිය සමතාව කියලා කියන ඒ අත්වයට ආවම උත්සාහිතා තුලේ දැන් දැඩිම වීරිය දරන කෙනෙක් දැන් මේ පින්නතුන්ගේ අවබෝධයට උපකාර වෙන යම් උපමාවක් වශයෙන් කියනවා නම් කෙටියෙන් අපි හිතමු ලොකු ධාවන තරංගයක් කියලා. ওই ධාවන තරංගයක මුල් වට කීපය ඇතම් කෙනෙක් හිමීට දුවන්නේ. නමුත් අවසාන වටේ මුළු වීරය යොදලා කොහොම හරි දිනන්න ඕන කියලා මහා පුදුම වේගයකින් දුවනවනේ. අන්න ඒ වගේ වීරය දරලා යම් අවස්ථාවක දැඩිව අර පදහති කියලා කියන ප්‍රධාන වීරය ඒක ධර්මයේ සඳහන් වෙන්නේ චතුරංග සමන්නාගත වීරය කියලා. සම්නහර ඇට පමණක් ඉතිරි වේවා, ලේමස් වියලී වේවා, පුරුෂතාමෙන් පුරුෂ වීරයෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් අර්ථයකට පැමිණිය යුතුද, ඒට නොපැමිණනම් වීරයාගේ බහා තැමීමක් නොවත් නේය කියලා ඒ විදිහට දැඩි වීරයක් යොදනවා. ඒ වීරය යොදන්නේ හරියට අවස්ථාව ආවමයි. අන්න එතෙන්ට කියවෙනවා එතන ඡන්දෝ ජායති ඡන්දජාතෝ උත්සාහති. ඉස්සෙල්ලා කරන්නේ උත්සාහයක්. උත්සාහයක් කියලා කියන්නේ මේක යම් කිසි විදිහක වීරයක් දරනවා තමයි. නමුත් උත්සාහ කරලා තුල යති. ඔන්න විශේෂ අවස්ථාවක් එනවා. තුල යති කියලා කියන්නේ අන්න සම කරනවා. ඉන්ද්‍රියන් සම කරනවා. අධික වීරය තියෙනවද? අධික අනිත් ඉන්ද්‍රියන් අඩු වැඩි තියෙනවද කියලා ඒ සම කරගෙන ඉවරලා තමයි අන්න ප්‍රධාන වීරිය උදන්නේ. ඒ ඉන්ද්‍රියන් හරියට සම කරන අවස්ථාවේ තමයි අර කියාපු ප්‍රධාන වීරය ඵලදායි වෙන්නේ. ඒක මේ කල්පනය කරන්න යුතු කාරණා. තුලීත්වා තුලණය කරනවා තමාගේම ඒ ශක්තිය. ඉන්ද්‍රිය බල ආදී ධර්මයන් පිළිබඳව අපි කලින් අවස්ථාවල ප්‍රකාශ කළා කියනවා. ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මැදින් ඉන්න සතිය මේවා හොඳට කිරා බලනවා. ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් සම කරගන්නවා. වීරියත් සමාධියත් සම කරගන්නවා. සම කරගෙන හරියට එල්ලේ ආවට පස්සේ තමයි අන්න එල්ලේට ආවට පස්සේ තමයි අර ප්‍රධාන වීරිය කියලා කියන උත්කෘෂ්ඨ වීරිය දන්නේ. ඒකයි තුලීත්වා පදහති. පහිතත්වෝ සමානෝ ඊළඟට ප්‍රධාන වීරිය විදිවට පස්සේ තමාම තමන්ම ධර්මයේ දකින්නවා මේක සත්‍ය බව බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළ චතුරාර්ය සත්‍ය තමන්ම අවබෝධ කරගන්නවා. ඒකට අර කිව්ව පමණින් නෙමෙයි මේක. අන්න ඒ විදිහේ එක එකක් අනිකට උපකාර වෙන අන්දමට මහා පුදුම ප්‍රත්‍ය සම්බන්ධතාවක් උඩයි එතන බුදුරජාන් වහන්සේ ප්‍රතිපදාව පවා දැක්වේ. ඒ විදිහට නිවන කරා රංගිය හැක්කේ. නැතුව කාටවත් තමන් ශ්‍රද්ධාව භක්තිය ඇති කරගත්තු පමණට ඒ අන්ද භක්තිය තුලින් කෙනෙක් අරගෙන ගිහිල්ලා අර ඇතැම් ආගම්වල කියන වගේ නිවනේ දාන්න බෑ, සුගති ගාමි කරන්න බෑ, අරගෙන යන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ තුම්හේ කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා පටිපන්නා පමුක්ඛಂತಿ ජායිනෝ මාර්මන්දන. තුම්හේ කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. කළ යුතු කිස උඹලාම කළ යුතුයි. ඒ වීරයන් උඹලාම දැරිය යුතුයි. තථාගතයන් වහන්සේලා ගුරුවරු පමණ. අක්ඛාතාරෝ තථාගතා පටිපන්නා පමුක්ඛಂತಿ. මේ ප්‍රතිපදාවට බැස්ස අය පමණයි. පටිපන්නා පමුක්ඛಂತಿ ජායිනෝ මාරබන්දන. ප්‍රතිපදාවට බැහැලා ධ්‍යාන වඩන ඒ අය විතරයි මාරබන්දනේ මිදෙන්නේ. ඉන් අපිට පේනකොට බුදුරජාණන් වහන්සේ යමතිස්සෙම ධර්මයයි මතු කළ දුන්නේ. තමන් ශාස්ත්‍රවරයෙක් විතරයි. එපමණක් නෙවෙයි බුද්ධත්වයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ කල්පනා කළා කියලා සඳහන් වෙන උන්වහන්සේ ප්‍රකාශ කරනවා. මම බුද්ධත්වයෙන් පස්සේ මම කල්පනා කළාය මේ ලෝකේ එකක් මේ හැපින්නතුන්ට ඉතාම ආදර්ශවත් කියමනක් එතනක් තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේත් කල්පනා කළා මට නිරන්තරයෙන් ගරු සත්කාර කරමින් ඉන්න ගුරුවරයෙක් ඉන්නවාද කියලා. ගුරුවරයෙක් නැති පාඩුව බුදුරජාණන් වහන්සේට තේරිලා වගේ. මං කාටද දැන් ඉතින් බුදු වුණාට පස්සේ කල්පනා කරනවා මං කාටද ගරු සත්කාර කරමින් දැන් වාසය කරන්නේ? ලෝකෙ දිහා බැලුවත් නෑ කෙනෙක්. නෑ කිසිම කෙනෙක් සොයාගන්න නෑ තමන් වහන්සේට වඩා මේ ගුණෙන් ඉහළ. හැබැයි දුටුව ධර්මය. ධර්මයේ දුටුව. මේ ධර්මය තමයි හැම බුදුවරුන්ම අතීත බුදුවරුන් ගැන හිතලා බලනකොට හැම බුදු කෙනෙක්ම ධම්මං ඒව සක්කරන්තෝ ධම්මං ගරු කරන්තෝ. එම කෙනෙක්ම ධර්මයට සත්කාර කරමින් ගරුකාර කරමින් ජීවත් වුණේ. මමත් ඒ විදිහටයි. මමත් ධර්මයටයි ගරු කරන්නේ. අන්න ඒක නිසා ඒ ධර්ම ධාරවතාව කියන එකයි මේ ශාසනයේ වටිනාම දේ. වෙන කියාපු අර බාහිර මෙනුන් දඬු නෙවෙයි. රූපය නෙවෙයි. කීර්ති ഘോഷාව නෙවෙයි. රූක්ෂ ප්‍රතිපදාව නෙවෙයි. ධර්මයමයි. මොකද බුදුරජාණන් වහන්සේලා පවා ධම්මං ඒව ගරු කරන්තෝ ධම්මං සක්කරන්තෝ. ඒකයි බුදුරජාණන් ප්‍රකාශ කරන්නේ. උපාදාව තථාගතානං අනුපාදාව තථාගතානං ඨිතාවසා ධම්ම ධාතු ධම්මඨිතතා ධම්ම නියාමතා ඉදප්පච්චේතා පටිච්ච සම්පාදෝ ආදී වශයෙන් මේ පටිච්ච සම්පාද කියන ගැඹුරු ධර්මය ගැන ප්‍රකාශ කරන අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. තථාගතයන් වහන්සේලා උපන්නේ හෝ වේවා නූපන්නේ හෝ වේවා තථාගතයන් වහන්සේලාගේ උපත සිදු වූයේ හෝ වා නුවා හෝ වේවා ඨිතාවසා ධම්ම ධාතු. ඒ ධර්ම ධාතුව, ඒ ධර්ම ස්වභාවය කවදත් ඒ විදිහටම පවතිනවා. මොකද්ද අර ධම්මඨිතතා ධම්ම නියාමතා ඉදප්පච්චේතා පටිච්ච සම්පාදෝ. මේ ඉදප්පච්චේත පටිසම්පාද කියන එක බුදුරජාණන් වහන්සේ නැති දෙයක් අමුතුවෙන් මතු කර නිපදවන්නේ නිෂ්පාදනයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ නිෂ්පාදනයක් නෙවෙයි. තථාගතයන් වහන්සේලා උපන්නත් නූපන්නත් ලෝකේ කවදවත් පවතින තත්ත්වයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ ළඟට ඒකම ප්‍රකාශ වුණා. තං තථාගතෝ අභිසම්බුජ්ජති අභිසමේති. අභිසම්බුජ්ජිත්වා අභිසමෙත්වා. දේසේති විවරති විභජති උත්තානි කරෝති පසතාතිචා. තථාගතයන් වහන්සේලා කරු මෙච්චර තන්තථාගතෝ දේශනා කරන තථාගතයන් වහන්සේය දේශනා කරනවා. පඤ්ඤපේති පණවනවා, පට්ඨපේති ඒවා තව විස්තර කරනවා, පට්ඨපේති විවරති විවර කළ විවෘත කළ දක්වනවා, විභජති විභාග කරලා දක්වනවා, උත්තානි කරෝති අපිට අනිත් අයට අනිත් සාමාන්‍ය ලෝකයට තේරෙන මට්ටමට එය පහත් කළා, පහතට කරලා පෙන්නුම් කරනවා. අර පොඩි දරුවෙකුට යමක් කිට්ටු කරලා පෙන්නන වගේ වැඩිහිටියෙක් ප්‍රමාණයේ හැටියට උත්තානි කරෝති. එහෙම අපට තේරුම් ගන්න පුළුවන් මට්ටමකට ඉදිරිපත් කළා. පස්ස තාතිචහ බලව බලන්න කියලා කියනවා. අන්න එතකොට ඒ තථාගතයන් වහන්සේලා තමන් වහන්සේලාගේ කෘත්‍යයේ විදිහට ප්‍රකාශ කරේ. හැම තැනම අපිට පේනවා. එතකොට අර ධර්මයයි බුදුරජාණන් වහන්සේ ගරු කරෙත් මේ ශාසනයත් අපි හැමතිස්සෙම එකයි ධම්මගාර්තාව දැන් මේ පිනතුන් තහල ඇති පුද්ගලගාර්තාවට පුද්ගල ගෞරවයට වඩා ධර්ම ගෞරවය මේ ශාසනයේ ශ්‍රේෂ්ඨයි. දැන් මේ මා ළඟ ඉන්න මේ ශිෂ්‍ය නම ධර්මයේ දේශනා කරනවා නම් මම මේ ආසනෙ නැගිටිනවා. ඒ අර පුද්ගල ගෞරවය වෙනුවෙන් එතන ධර්ම ගෞරවය පිට ධර්මාසනයේ ඕනෑම කුඩා දරුවෙකුට කුඩා ශාසනයේ දරුවෙකුට බය නැතුව ඉඳ ගන්න පුළුවන් ශක්තියක් තියෙන්නේ අන්න අර ධර්මගාරවක අනුසාර. ගොඩක් කවුරුත් කල්පනා කරන්න ඕන මෙන්න මේ ධර්මමය වටිනාකම් අපේ ජීවිතයට ලං කරගන්න ඕන. ඒ වගේන අවබෝධයක් නැති වෙනකොට තමයි අන්න අර කියාපු අර දේවල් වලට ඇදිලා යන්නේ, ගසාගෙන යන්නේ. ඒකට කියන්නේ හරියට වතුරකට සැඬ වතුරකට ගසාගෙන යන විදිහට තමයි ලෝකයා අර කියාපු රැල්ලට යන්නේ. එතකොට අර රැල්ලට අහුවෙලා රැල්ලට ගහගෙන යන්නේ නැතුව එනම් ස්ථාවර ශක්තියක් ගැතිව ධර්ම මාර්ගයේ යන්න නම් මෙන්න මේ කාරණා සිහියට නගා ගන්න ඕන. අර කියාපු රූපප්පමානෝ රූපප්පසන්නෝ පැත්තට යන්නේ නැතුව, බොහෝතප්පමානෝ බොහෝතප්පසන්නෝ වෙන්නේ නැතුව, ලෝකප්පමානෝ ලෝකප්පමානෝ වෙන්නේ නැතුව, ධම්මප්පමානෝ ධම්මප්පසන්නෝ වීමට මේ පින්වතුන් අද වගේ දවසක අධිෂ්ඨාන කර ගන්න ඕනේ. එතකොට මේ වටිනා දවසේ තම ගමන් මේ ශීලාදී ධර්ම පිරීමෙන් ධර්ම මාර්ගයේ යාමට අර බුදුරජාණන් වහන්සේ පෙන්වූ දැක්වූ පළමු පියවර එක නිසා තමයි මගේ නිවෙස් වලින් මේ නොයෙකුත් කරදර කටයුතු තිබුණත් ඒ ධර්ම මාර්ගයේ පළමිනි පියවර වශයෙන් වටිනා ශීලයක් සමාදන් වෙලා ඒ වගේම මේ දවස බණ භාවනා ආදී යොමු කරලා මේ කටයුතු කරගත්ත මේ අවස්ථාවේ ධර්මාශ්‍රවණය තුළින් තම තමන්ගේ බණ භාවනාවට නිවනට උපකාර වන යම් යම් කාරණා මේ තුළින් මතු කර ගන්න පුළුවන්. අර අපි නිතරම මතු කරන දක්වන ආකාරයට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම නිවනට උපකාර වන ඉන්ද්‍රිය බල ධර්ම බල ධර්ම නැතොත් ඇති කර ගැනීමටත් ඇතොත් ඒවා දිනු කර ගැනීමටත් මේ දේශනාව උපකාර වුණා කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ අවුරුද්දක් අවසාන වෙන පෝය දැඩි අධිෂ්ඨාන ඇති කර ගන්න ඕන. මේ කාල විපර්යාස කාල විපත්ති මැද්දේ මේ ජීවිතය කොයි අවස්ථාවේ කොතනක ඉවෙන වෙනවද දන්නේ. අනිමිත්තං අනඤ්ඤාතං මච්ඡාණං ඉද ජීවිතං කියන කාරණා මේ යුගයේ ඉතාමත්ම වඩාත් සත්‍ය වෙලා තියෙනවා. කොතනද කොයි හැටියේද කොයි වෙලාවේද මරණය වෙන්නේ කියන එක විතරයි ප්‍රශ්නේ. ඒ මරණය නම් නියතමයි. අන්න ඒක නිසා මේ අප්‍රමාදීව මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට මේ අද දින අපි කළ දේශනාවත් උපකාර වේවා කියලා සල්පනා කරගන්න ඕනේ. මේ තුලින් මේ පින්නතුන් තරස් කරගත් කුසල ශක්තියත් උපකාර කරගෙන ධර්මශ්‍රවණ ආනිශංසය තුලින් කල්යාණ මිත්‍රය පිහිටත් උපකාර කරගෙන මන භාවනා මුදුන්පත් කරගෙන සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ග ප්‍රපති වේදී තුම මම මහණියන් සාක්ෂාත් කරගෙන ධර්මශ්‍රවණ ස්වාමී ස්වාමීන් වහන්සේ නාගර ගන්නවා තම සෝනා ධර්ම දේශනාමය කුසලයක් අනුමෝදන් වීමට කැමති නම් අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධිය කිනුත් මමා මහණෙනි සනසෙත්වා කියලා. දැන් මේ විදිහට ගාථා කියන්නේ එත්තාවතා චම්හි සම්පතම් පුන්න සම්පතම් සම්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්. සම්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතම් පදං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ක්ෂණං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ක්ෂණං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා අනුමෝදිත්වා ක්ෂණං රක්ඛන්තු දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච භයා සුඛප්පත්තා ච සුඛා හුන්තු සම්බේ පාණෝ. දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච භයා සුඛප්පත්තා ච සුඛා හුන්තු සම්බේ පාණෝ. දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච භයා සුඛප්පත්තා ච සුඛා හුන්තු සම්බේ පාණෝ. ඉන්නා පුඤ්ඤ කම්මේන තං සමාගමෝතු යාව නිබ්බාන ඉන්නා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝතු යාව නිබ්බාන පත්‍තිය ඉන්නා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තං සමාගමෝතු දීතියෝ විවාජ්ජන්තු සබ්බ රෝගෝ විනාශයතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බසංගාං භාවීන සදා සොච්චිවන්තුතේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සබ්බ සම්පත්ති මෙච්ච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.